මිළඟට ගරු රංජිත් සිඹලා පිටි මැත්තුම ඔබතුමාට මිනිත්තු 35ක කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම සතුටු වෙනවා ගරු එරාන් වික්‍රමරත්න උගත් මන්ත්‍රීතුමාගේ කතාවෙන් පස්සේ කතා කරන්න ලැබීම. අපේ පාසලේම මිත්‍රේ, මම එතුමාගේ කතාව සටහන් කරගන්න කොළ දෙකක් සූදානම් කරගත්තා. මට හැබැයි ගොඩාක් දේවල් සටහන් කරගන්න තරම් තිබුණාද කියලා මම කල්පනා කරනවා. සටහන් කරගත්ත කාරණාවට මම මගේ කතාවේදී පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ඉදිරිපත් කර අයවැය ලේඛනය මම මුලින් සඳහන් කරනවා, අපි විප්ලවීය අයවැය ලේඛනයක් ඉදිරිපත් කරා. ඒ කියන්නේ එහි ප්‍රගතිශීලීත්වය වැඩි, එහි වෙනස්කම් වැඩි, කරන අමාරු දේවල් අපි කරලා තියෙනවා. ඒ නිසා තමයි මම ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ නම පාවිච්චි කරේ, ප්‍රගතිශීලී අයවැය ලේඛනයක්. මේක අපිට විශාල අභියෝග රාශියක් තුමුණා. එකක් ආදායම සොයා ගැනීම. දැන් අපි මේ වර්ෂයේ ආදායම ගැන බැලුවොත් නියෝජ්‍ය කතානායකතුමනි, අපේ මුළු ආදායම පිළිබඳ අපේ මූලික ඇස්තමේන්තුව තිබුණේ බිලියන 3408ක්. සැප්තැම්බර් මාස වෙනකොට 2111.5ක් අපි උපයාගෙන තියෙනවා. ඒ කියන්නේ මුළු ඉලක්කයෙන් 61.9ක් අපි උපයාගෙන තියෙනවා. ඒ ප්‍රවණතාවය අනුව බැලුවොත් වර්ෂ අවසානයේ අපිට බිලියන 2839ක් උපයා ගන්න පුළුවන් වෙයි කියලා අපිට හිතන්න පුළුවන් මේ 3408ෙන්. ඒ කියන්නේ 116ක විතර අඩුවකින් තමයි අපිට යන්න වෙලා තියෙන්නේ. කෙනෙක් අහන්න පුළුවන් එහෙනම් ඒකේ වරද කාගේද කියලා. මේකේ නාස්‍ය යම් වැරදි තියෙන පුළුවන්. හැබැයි ප්‍රධානම කරුණ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේ ඍණ ආර්ථිකය තමයි බදු එකතු කරන්නේ. ඍණ ආර්ථිකයක බදු එකතු කිරීමේදී අපි මුහුණ දෙන ප්‍රශ්නේ තමයි අපි ඉලක්ක වලට අපිට යන්න බැරි වීම. උදාහරණයක් අපි රේගුවට දීලා තියෙනවා බදු ඉලක්කයක්. අපි රේගුවේ සම්පූර්ණ ආදායම නියෝජ්‍ය කතානායකතුමනි ආනයන වලින් ලැබෙන බද්ද. හැබැයි ආනයන 1500ක් නවත්තලා අපි රේගුවට කියනවා බද්ද හොයලා දෙන්න කියලා. අදටත් වැඩිම ආදායම ලැබෙන වාහන අපි ගේන්න දෙන්නේ නැහැ. ගේන්න දෙන්නේ නැතුව අපි රේගුවට ඉලක්කයක් දීලා තියෙනවා. මෙන්න මේක තමයි අපි කිව්වේ මේ වගේ හිර වුණ ඍණ ආර්ථිකයක අපිට ආදායම් ඉලක්ක ළඟා වීමේ විශාල ප්‍රශ්නයක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේ ඊළඟට අපි මුහුණ දුන්න ප්‍රධාන කාරණාව තමයි අපි දැඩි මූල්‍ය විනයක් එක තමයි මේ අයවැය ලේඛනය සකස් කරන්න වෙලා තියෙන්නේ. අපි බොහෝ විට අපේ අතීතය බැලුවොත් අපි අත දිගහැරලා යෝජනාවන් ගෙනාවා, මුදල් වෙන් කරා, අයවැය හිගේ පවත්වා ගත්තා, ප්‍රාථමික හිගේ අවශ්‍ය විදිහට පවත්වා ගත්තා. හැබැයි දැන් අපිට එහෙම යන්න බෑ. අපිට ඊට වඩා වෙනස් මූල්‍ය විනයක් අපි පවත්වා ගත යුතුයි.
නිවේදනයක් තිරු නිකුත් කරන්න මේ වෙලාවේ. විශේෂ නිවේදනයයි මේ අවස්ථාවේ කතානායක ගැලරිය රැඳී සිටින කොරියාවේ බූසාන් නගරයේ නගරාධිපති සහ ජනාධිපති විශේෂ නියෝජිත ගරු හොන් චූන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිස මෙම සභාව විසින් සාදරයෙන් පිළිගන්නා බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.
අපේ ගෞරවය පුද කරමින් මම කිව්වා අපි ප්‍රාථමික හිග පිළිබඳ විශේෂ සීමාවකට. මොකද ප්‍රාථමික හිගය කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ මුළු ආදායම සහ මුළු වියදම අතර වෙනස. ඒ වෙනසෙන් පොලිය අඩු කරපුවාම එන උත්තරේ. මොකද පොලිය කියන එක අපිට පාලනය කළ නොහැකි වියදමක්. ඒ නිසා අපි එහෙම සලකනවා. මේ හැබැයි මේ ප්‍රාථමික හිගය අපි දිගින් දිගටම සැලකිල්ලක් නැතුව අවශ්‍ය පරිදි ගත වෙන්න දීලා තියෙනවා. අවුරුදු 50ක කාල සීමාව බැලුවොත් 1900 අවුරුදු 50කට වැඩි 1900 අවුරුදු 73ක 1950 සිට 2023 දක්වා බැලුවොත් අපි වර්ෂ 5ක පමණයි මේ ප්‍රාථමික හිගයේ ධනපත්‍ර ගිහිලා තියෙන්නේ. වර්ෂ 5ක පමණයි 1954, 55, 92, 2014, 2018. 2018 ප්‍රාථමික හිගයේ ධනපත්‍ර තිබුණා මිලියන 91,421ක්. හැබැයි 2021 වෙනකොට මේක ඍණ පැත්තට ගියා 91,942 ඍණ වුණා. අපි කොච්චර ආර්ථික වශයෙන් වෙනස් වුණාද, හිර වුණාද? 104.2% අපි ඍණ පැත්තට ගිහිල්ලා තියෙනවා මේ කාල සීමාව තුළ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. හැබැයි දැන් අපිට ප්‍රාථමික හිගය මේ වර්ෂය තුළ උපරිම වශයෙන් මේ ආදායම සහ වියදම අතර වෙනස ගෙනියන්න පුළුවන් වෙන්නේ බිලියන 209ක් රීණ පැත්තට විතරයි. ඒක ඉතා දැඩි සීමාවක්. අපි නමුත් සතුටු වෙනවා මේ සැප්තැම්බර් අනුවිට එක අපි ධන පැත්තට ගෙනින් තියෙනවා 128ක්. මේක අපේ වියදම් වලට ඉතා දැඩිව බලපාන නියමයක් හැටියට සඳහන් කරන්න ඕනේ. ඒකත් අපි මුහුණ දෙන ලොකු අභියෝගයක්. ඒ වගේම අපි මේ අයවැය හිගය ගැන කතා කරොත් නියෝජ්‍ය කතානායකතුමනි, අපි අයවැය හිගය කියන්නේ අපේ ආදායම් සහ වියදම් අතර වෙන සරලව කිව්වොත් අපි මේ වෙනස සපයා ගන්නේ මූල්‍යනේ නැත්නම් ණය ගැනීමෙන්. මේ ණය ගැනීම කොටස් දෙකකට බෙදෙනවා, විදේශීය හා දේශීය. විදේශීය ණය බහුපාර්ශ්වික ණය අපි ගෙවාගෙන යනවා. ද්විපාර්ශ්වික ණය අපි තාමත් ප්‍රතිහූගත කරි සාර්ථක මට්ටමක තියෙනවා, සාකච්ඡා කරගෙන යනවා. එවැනි අවස්ථාවක අපිට ඍණ අයවැය ලේඛනයක් නැත්නම් හිග අයවැය ලේඛන සමාන හිග අයවැය ලේඛනයක් ඉදිරිපත් කරලා ද්විපාර්ශ්වික වශයෙන් විදේශ ණය ගත හැකිද කියන ප්‍රශ්නයට අපි මුහුණ දෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ විතරක් නෙවෙයි, අනිත් කොටස තමයි දේශීය ණය ලබා ගැනීම. දේශීය ණය ලබා ගැනීම භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කර. භාණ්ඩාගාර බිල්පත් වලින් ඉතා විශාල ප්‍රමාණයක් අපි පසුගිය යුගවල ලබා ගත්තේ මුදල් මුද්‍රණයෙන්. හැබැයි දැන් අපිම ගෙන මහ බැංකු පනතින් අපි සීමා කරගෙන තියෙනවා. ඒක ඉතා ඉහළ මූල්‍ය විනයක්. හැබැයි අපි සීමා කරගෙන තියෙනවා අපිට විශේෂ අවශ්‍යතාවකදී හැර, ආරක්ෂක පරිශ්‍රයක අවස්ථාවකදී හැර මුදල් මුද්‍රණය කරන්න බෑ. එවැනි අවස්ථාවකදීත් අපිට මුළු අනුමත ප්‍රමාණයෙන් 5% පුළුවන්. ඒකත් අපි මාසයකින් ආපහු ගෙවන්න ඕනේ. රටේ පවතින පොලිය අනුපාතයට අපි ගන්න ඕනේ නැත්තේ. අපි උදාහරණයක් හැටියට ගත්තොත් මුදල් මුද්‍රණය කිරීම නිසා මුදල් තොගේ වැඩිවීම 2020 බිලියන 650යි, 2021 බිලියන 691යි, 2022 බිලියන 1180 ට්‍රිලියනයක්, ට්‍රිලියනකටත් වැඩි. අද අපි සියල්ලම අපිම මූල්‍ය විනය යටතේ සීමා කරගෙන ඉන්නේ. මේක හරි හොඳයි. හැබැයි මේ අයවැය ලේඛනයක් ඉදිරිපත් කරනකොට අපි වියදම් පැත්ත ගැන කතා කරනකොට අපි දැඩි පාලනයක ඉන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙන්න මේ කරුණු නිසා. දැන් අපි මේ වර්ෂයේ අයවැය හිගය ගැන සමහරවුන් අහලා තිබුණා. අපි මේ රාජ්‍ය බැංකු ප්‍රාග්ධනීකරණයට වැය කිරීමට සූදානම් රුපියල් බිලියන 450ත් එක්ක 9.1 නැත්නම් බිලියන 2851ක මේ අයවැය හිගයක් පවත්වා ගන්න බලාපොරොත්තු වෙනවා. එයින් බිලියන 1000ක් වාගේ අපි බහුපාර්ශ්වීය විදේශීය සංවිධාන වලින් ගත්තොත් බිලියන 1851ක් අපි සපයාගත යුතුයි. ඉතින් මෙවැනි සීමාවන් තුළ අපි මේ අයවැය ලේඛනයට එකපැත්තකින් මේ අයවැය ලේඛන සකස් කිරීමේදී අභියෝගයකට මුහුණ දුන්නා. අනිත් කාරණාව තමයි අපි දැඩි පීඩනයකට ලක්වුණු සමාජ පන්තිත් එක්ක තමයි මේ හැම සමාජ පන්තියක්ම මේ අයවැය ලේඛනතුණි යමක් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් රාජ්‍ය සේවකයා වෙන්න පුළුවන්, විශ්‍රාමිකින් වෙන්න පුළුවන්, සුදුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකින් වෙන්න පුළුවන්, සෞඛ්‍ය අධ්‍යාපන කෘෂිකර්ම සුබ සාධන ඉල්ලීම්. දැන් මුදල් අමාත්‍යංශ මේ සම්බන්ධව නිතර සාකච්ඡා පැවැත්වුණා. දවසකට සාකච්ඡා 20ක් තිබුණොත් 10ක් වෘත්තීය සමිති. මේ වෘත්තීය සමිති 10ම ඉල්ලන්නේ වැටුප් පැඩි කරලා දෙන්න. හවස්වරුවේ තිබුණොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ඒ හැම කෙනම කිල්ලන්නේ බදු අඩු කරලා දෙන්න. මේ දෙක පරස්පරයි. මේ දෙක එකට යාවෙන්නේ නැහැ. මෙන්න මේ අභියෝග සියල්ල මැද්දෙ තමයි අපිට මේ අයවැය ලේඛනය සකස් කරන්න සිද්ධ වුණේ. අන්න ඒ නිසා තමයි මුදල් අමාත්‍යවරයා හැටියට මේ සුවිශේෂී නායකත්වුන් ජනාධිපතිතුමායි කතාවේදී බුද්ධ දේශනාවේ තිබුණු සම ජීවිකතා යෙදුම ගැන කතා කරේ. බුදුන් වහන්සේගේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ තියෙන අයවැය සමසේ සකස් කර ගැනීම ගැන. අපිට මේ අයවැය ලේඛනය සකස් කිරීමේදී ඉතාමත් බැරෑරුම් විදිහට කොහොමද අපි මේ අයයි වැයයි අපිට ගැළපෙන විදිහට අපි ඉන්න ආර්ථික තත්ත්වෙත් එක්ක ගලපගන්නේ කියලා කල්පනාකරන්ඩ සිද්ධ වුණා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් අපි බලමු එකින් එක අයවැය යෝජනා ගත්තොත් රාජ්‍ය සේවක වැටුප අපි වැඩි කරලා දැන් විවිධ විදිහට මේකට කතා කරනවා. ඇයි මේ පළවෙනි මාසෙම දුන්නේ නැත්තේ කියලා. හැබැයි මේක ඉතාම වැදගත්. මේ මීට අවුරුද්ද ඉස්සෙල්ලා අද වගේ දවසක තමයි ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා විදිහට මේ පාර්ලිමේන්තුවේදී කිව්වේ November 2024 වෙනිදා. වත්මන් තත්ත්වය හමුවේ රාජ්‍ය සේවකයන් පත්වී ඇති අපහසුතා පිළිබඳ රජය ඉතා අවධානයෙන් පසු වෙනවා. වත්මන් ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් ආර්ථිකයේ යථා තත්ත්වයට පත් වූ පසු එළබෙන වසර අවසානය වන විට ඔවුන්ට යම් අස්වැසිල්ලක් ලැබේවි. දැන් මගෙන් විපක්ෂ නායකතුමා අහනවා ගිය අයවැය ලේඛනයේ බරක් තියෙනවද කියලා. ඔව් බරක් තියෙනවා. මේ ප්‍රධානම කාරණාව ජනාධිපතිතුමා ප්‍රකාශ කරපු මේ 23 වසර අවසාන වෙනකොට රාජ්‍ය සේවකයන්ට අස්වැසිල්ලක් ලැබෙනවා කියලා මේ මහා බැරෑරුම් වගකීම එතුමා ඉෂ්ට කරලා තියෙනවා. රාජ්‍ය සේවකයන් දහතුන් ලක්ෂයකට රුපියල් දහදාහක වැඩිවීමක්. අපි කොච්චර මුදලක් ඕනද මේක? මේ ප්‍රමාණය සඳහා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එක මාසයකට අපි සාමාන්‍ය රාජ්‍ය හේව වැටුපට බිලියන 93ක් අවශ්‍යයි. ඒ බිලියන 93ට අලුතින් එකතු වෙන තව බිලියන 13ක්, 100ක් කෝටි ඒව 13ක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා දැන් අහනවා ඊළඟටයි පළවෙනි මාස 3 දෙන්නත් ඡන්දින්දද කියලා. නෑ, මේකේ පැහැදිලිව කිව්වා අපේ ආදායම් රටාව අනුව අපිට සාමාන්‍යයෙන් ජනවාරි මාර්තු වල මුළු රාජ්‍ය ආදායමෙන් ලැබෙන්නේ 10%ක් හෝ 15%ක් ගරු නියෝජ්‍ය කතා. අපේ රටාවක් තියෙනවා මාර්තු ජූනි අතර කාලය ලැබෙන්නේ 30%-40% අතර ප්‍රමාණයක්. ඊළඟ කාර්තුවේදී අපිට 60%කට ළඟා වෙන්න පුළුවන්. ඊළඟට 40%ම ලැබෙන්නේ අවුරුද්දේ අවසාන කාර්තුවේදී, විශේෂයෙන් ආනයන සිද්ධ වෙන්නේ උත්සව සමයේදී. මෙන්න මේ වගේ බදු ගෙවන්නේ යම්කිසි නිශ්චිත දිනවලදී. ඉතින් මෙන්න මේ රටාවත් එක්ක මොකද අපිට මුදල් අච්චු ගහන්න බෑ, අපිට රාජ්‍යසේක පඩි ගන්න ණය ගවන්න බෑ. හැබැයි අර ඒක තමයි සමජීවිකතා වැඩපිළිවෙල. බුදුරජාණන් වහන්සේගේ දේශනාව ගැන අපි කතා කරේ. අපිට ලැබෙන විදිහට අපි මේක සැලසුම් කරනවා. හැබැයි රාජ්‍ය සේවකයාට ඒ ඇති වෙන ඔහුට මේ අවුරුද්ද ඉතිරි මාස 3 ජනවාරි පෙබරවාරි මාර්තු 3 ඔහුට හිමි හිගවැටුප අපි වර්ෂ අවසානයේ ගෙවන බවත් ඉතා පැහැදිලිව කියලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එතින් නවතින විශ්‍රාම වැටුප විශ්‍රාමික 730,000 රුපියල් 2500 ගානේ වැඩි වෙනවා. ඒකත් ඉතාම වැදගත් යෝජනාවක්. සමහර විශ්‍රාමික මන්දක කියලා තිබුණා රාජ්‍ය සේවකයා ගැන බොහෝ දවස්වල කතා වුණා, අපි ගැන කතාවක් නැහැ කියලා. එහෙම නැහැ, මේ රජය ඒ සියලු මංශ පිළිබඳ ඉතා දැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා රටක අපි කියනවා ආර්ථිකයේ කොඳුනාරටිය, ජීවනාලිය, රට දුවවන කණ්ඩායම. මේ කණ්ඩායමට අපි රුපියල් බිලියන 250ක් වටිනා මූල්‍ය අපසරියක් නිර්මාණය කරලා තියෙනවා. ඔවුන් මේ දිනවල මූණ දීලා තියෙන මේ බැංකු ණය සහනදායි බැංකු ණය බවට පරිවර්තනය කරන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම අස්වැසුම වැඩ සටහන, මේක ඉතාමත් වැදගත්. අපි මේ සමුද්‍ර සහනාධාරයට ගරු නියෝජ්‍ය කතානායකතුමනි රුපියල් බිලියන 60ක් තමයි මේට අවුරුදු ඉස්සලා වැය කරේ. රුපියල් බිලියන 60ක්. දැන් අපි අස්වැසුමයට කොච්චරක් මේකට වියදම් කරන්න බලාපොරොත්තු වෙනවද? මේ 60 බිලියන 183ක් කාටද යන්නේ? මේ රටේ සමස්ත ජනතාවට. ඒ වගේම පහුගිය වර්ෂයේ අපිට ඒ සඳහා ලෝක බැංකුව ආධාර කරා. හැබැයි මේ වර්ෂේ අපි රජය හොයාගන්න මුදලින් මේක වියදම් කරන්න ඕනේ. මේ රටේ සමස්ත ජනතාවට පවුල් ලක්ෂ 20කට සහන සැලසෙනවා. හැබැයි හඬක් නැති මිනිස්සු අපි බලමු. ආබාධිත පුද්ගලයෝ වකුගඩ රෝගින් 1,30,000කට රුපියල් 5000 තිබුණේක 7,500ක් කරනවා. ඒ 50%ක වැඩිවීමක්. වැඩිහිටි පුරවැසියන් අවුරුදු 70කට වැඩි අය රුපියල් 2000 තිබුණේ 3000ක් කරනවා. එයින් 5,30,000කට සහන සැලසෙනවා. මේ වගේ ඉතාම ඉහළ සමාජ සුභසාධන වැඩපිළිවෙලක්. හඬක් තියන අය ගැන නෙවෙයි, පාරට බහැලා බෝඩ් උස්සන කණ්ඩායමට නෙවෙයි. හැබැයි රජය තමන්ගේ යුතුකම ඉෂ්ට කරගන්න මේ ඉතාම අසීරු මොහොතේ කටයුතු කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපේ සුභසාධන වියදම සාමාන්‍යයෙන් බැලුවොත් රුපියල් බිලියන 1,016ක්. මෙතන විශ්‍රාම වැටුපත් එකතු වුණාම, විශ්‍රාම වැටුප අඩු වුණාම රුපියල් බිලියන 615ක් මේ වර්ෂයේ 2024 සුභසාධනය සඳහා අපි වැයකරන්න සූදානමින් මේ ආයවැලේකන ඉදිරිපත් කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒක ඉතාමත් වැදගත්. මේ වාගේ වැටුණු ආර්ථිකයක රජයෙන් ඍජුව යමක් බලාපොරොත්තු වෙන පිරිස් වැඩි වෙලා තියෙනවා. හැබැයි ඒ ගැන සමහර විට ඔවුන්ට හඬක් නැහැ. ඔවුන්ට මේ පුවත්පත් සාකච්ඡා තියන්න බෑ. ඔවුන්ට බෝඩ් අරගෙන කොළඹට එන්න බෑ. හැබැයි රජයේ සොයා බලලා මේ කණ්ඩායම හඳුනාගෙන ඔවුන්ට කරහැකි යුතුකම උපරිම විදිහට කරන්න මේ අවැලේකන තුළ කටයුතු කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. වැදගත්ම කාරණාවක් කියලා මේ මම කිව්ව විප්ලවීය අවැලේකනයක් කියලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මෙන්න මේ අංක 8 තියෙන උරුමය වැඩසටහන 1897 අපේ රටේ මුඩුබිම් පඩත ගෙනාවා බ්‍රිතාන්‍ය ජාතිකයින්. මොකද්ද මේකින් කරේ? විශේෂයෙන් උඩරට ප්‍රදේශවල අපේ ජනතාව භුක්ති විඳ ඉඩම් මේ පණත යටතේ සියල්ලමත් කරගත්තා. ඔවුන් ඇහුවා කෝ ලිපිලේඛන දෙන්න ඉඩම් භුක්ති. අපි ඉඩම් භුක්ති විඳින ක්‍රමයක් තිබුණා. රජුගන්ගේ ඉඩම් ජනතාවට භුක්ති විඳින්න දීලා තිබුණා. ඒ සඳහා බද්දක් ගත්තා. හැබැයි ලිපිලේඛන තිබුණේ නැහැ. සුද්ද අපෙන් ඇවිල්ලා ඇහුවා කෝ අපේ දෙන්න අපිට ලිපිලේඛන. මේ අහිංසක ගැමියාට දෙන්න ලිපියක් ලේඛනයක් තිබුණේ නැහැ. ඒ සියල්ල ඉඩම් අයිති කරගත්තා. ඔව්, කනටියට, දෙනියට, ගල්තලාවට සීමා වුණා ඔහුගේ අයිතිය. ඔවුන් ඉතා අසරණයෙන් බවට පත් වුණා. මෙන්න මේ මහා දේශපාලන මේ ගැටලුවට නිසි පරිදි විසඳුම් හෙව්ව පළවෙනි අවස්ථාව තමයි මේ උරුමය වැඩසටහන ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ මුඩුබිම් පනතෙන් ඇතු මේ නිවැරදි කරන්න 1935 ඉඩම් සංවර්ධන ආඥා පනත ගෙනාවා. මේ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ මුලින් අක්කර 10 15 ඉන් පස්සේ අක්කර ගොඩ ඉඩම් අක්කර දෙකක් කුමුරු ඉඩම් අක්කර පහක් ඔයාදී වශයෙන් ගල් වේවාගේ ව්‍යාපාරවලදී ලබා දුන්නා. හැබැයි මේ සියල්ලම විවිධ ඔප්පු වලින් ලබා දුන්නා. ඔබතුමාලගේ පැතිවලත් ඇති ස්වර්ණ භූමි ඔප්පුව, ජය භූමි ඔප්පු, ඉසුරු භූමි ඔප්පු, රත්න භූමි ඔප්පු, රන්බිම ඔප්පු. මේ සියල්ලම යටතේ මේ ජනතාවට ලැබුණේ පරිහරණ අයිතිය පමණයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ මේ ඉඩමක ගහක් කපා ගන්න ඔහුට පුළුවන් කමක් තිබුණේ නැහැ. ඉඩමක ලිඳ කපා ගන්නත් බෑ. ලිඳ කපා ගන්නත් ප්‍රාදේශීය ලේකම් හොයාගෙන දරුවට පවරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මේ වාගේ 114ක් මේ ඉඩම් පරිහරණය කරන අහිංසක මේ රටේ ඉන්නව ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම බලපත්‍ර අනවසරය 106ක 120ක් මිනිස්සු මේ රටේ හැබැයි භූමි පුත්‍රයෝ. ඔවුන්ට අහිමි ඉඩම් අහිමි වෙලා අද මේ කුලීකරුවන් බවට පත් වෙලා ඉන්නවා. ඉඩමක් නැහැ. ගෙදරවත් තමන් හදාගත්ත ගහ තමන්ට කපා ගන්න බෑ. දරුවා ගේ හදන්න මේක හතර වටේ දුවන්න වෙලා තියෙනවා. මෙන්න මේ 120 මිනිසුන්ට ජනාධිපතිතුමා යෝජනා කරනවා මේ සියලු දෙනාට මම නොමිලේ සින්නක්කර ඔප්පු දෙනවා කියලා. මේක තමයි මේ විප්ලවීය වෙනසක් මේ ආවැලේකෙන තුල තියෙනවා. මේක අපි බැලුවොත් අඩුම ගානේ මෙතර අක්කර මිලියන 3ක්වත් තියෙනවා අඩුම ගානේ. වටිනාකම මේක තමයි ලොකුම පෞද්ගලිකකරණ මේ රටේ වෙච්චි. ලොකුම පෞද්ගලිකකරණේ මේ රටේ සමස්ත ජනතාවට ට්‍රිලියන 2කට ආසන්න වටිනාකමක් තියෙන ඉඩම් සම්පූර්ණ සින්නක්කරයිතිය පවරලා දෙන්න ජනාධිපතිතුමා යෝජනා කරනවා. මම පටන් ගද්දි කිව්වේ මේක විප්ලවීය යෝජනාවක් කියලා. මෙන්න මේ කාරණාව සිසයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම නාගරික නිවාස බොහෝ අයට අමතක වෙලා තියෙනවා. චන්දිකාල් විතරයි නාගරික නිවාස වල ජීවත් වෙන දුප්පත් ජනතාව මතක් වෙන්නේ. කොළඹ පමණක් ඉන්නවා 50,000ක් රුපියල් 3,000ක් මාසෙට ගෙවල හැමදාම කුලීකාරයෝ. ඔව් මේ පවුල් 50,000ක් නිවාස 50,000ක් ඉන්න පවුල් 50,000ක් රුපියල් 3,000ක් ගෙවල හැමදාම දශක ගණනාවක් 1960 ගණන් වල හැදිච්ච මේ තියෙන 50 ගණන් වල මේ මිනිස්සු මේ කොළඹ නගරේ ඉන්න දුප්පත්ම මිනිස්සු බවට පත් වෙලා ඉන්නවා. මේක යෝජනා කරනවා මේ මිනිස්සුන්ට සම්පූර්ණ නොමිලේ මේ නිවාස 50,000ම අයිතිකරුවන් බවට පත් කරනවා. මම ඒකයි කියේ විප්ලවීය අයවැලේකණයක් ඉදිරිපත් කරන්න රනිල් වික්‍රමසිංහ ජයසිංහ ජනාධිපතිතුමා ඊයේ දවසේ කටයුතු කළා කියලා. මේවා කිසිම සමහර පක්ෂවලට නම් ඊගාට සටන් පාට නැතුව ආවි. ඒකයි තියෙන ප්‍රශ්නේ. මේ සමාජවාදය කියන එක, සුභසාධනය කියන එක, සමාන සමාජය කියන එක, සමානත්මතාවය කියන එක සියල්ල ගැබ්වෙච්චි අයවැලේකණයක් ඉදිරිපත් කරන්න අපිට ලැබුණ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. වතුකරේ ජනතාව මෙතන අමතක කරලා නැහැ. ඒ වගේම විමධ්‍යගත අයවැය හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකටම අපිට පහුගිය අවුරුදු වල දෙන්න බැරි වුණා සල්ලි නැති. දැන් මම මේ ජනාධිපතිතුමාට බහ භාණ්ඩාගාරයට එනකොට බිලියන 360ක් මේ විමධ්‍යගත වැඩ වෙන්න පුළුවන්, ගමේ කරපු කොන්ක්‍රීට් පාර වෙන්න පුළුවන්. බිලියන 360ක් අපි ලැබුණු බිල් වලට ගෙවන්න තිබුණා අවුරුදු ගණන් පරණ බිල් වලට. අපි දැන් ඒවා ගෙවලා මේ අය වැලේක තුන යෝජනා කරනවා. හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකටම රුපියල් කෝටි 5ක් එදිනදා ඔවුන්ගේ සංවර්ධන වැඩසටහන 2024 ලබා දෙන හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම කෝටි 5 බැගින් අපි ගමනක් ඇවිල්ලා නැද්ද? ඒකයි මම අර උදේ අහපු ප්‍රශ්නෙට පිළිතුරක් දුන්නේ. අපි විවිධ සංඛ්‍යා කියලා විවිධ අසුභවාදී දේවල් කතා කරනවා. හැබැයි අපි 2023 කියන වර්ෂයේ ඉදිරිපත් කරපු අයවැය ලේඛනය තුලින් යම්කිසි සාර්ථක ගමනක් ආපු නිසා තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද අපිට මෙහෙම හපක්නම් කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපේ ගමේ භාෂාවෙන් බැලුවොත් කඳුකර දශකය අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 89ක් මේකත් උඩරට ප්‍රදේශයෙන් නොසැලකිල්ලට භාජනය වෙච්ච ගම්මාන. ඉස්සර තිබුණා උඩරට සංවර්ධන අධිකාරිය කියලා එකක්, මේකට සුද්ධම මේක හදලා තිබුණේ. ඒක අක්‍රිය වුණා. මෙන්න මේක නැවත පටන් ගන්න අවුරුදු 10ක් තුළ මේ කඳුකරේ කොන් වෙච්ච ගම්මාන වලට යම්කිසි විශේෂයක් කරන්න ඒ තුලින් බලාපොරොත්තු වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම ග්‍රාමීය මාර්ග අපිට හැමදාමත් තියෙන ප්‍රශ්නේ. ඔබතුමත් මං වාගේ ගැමියේ හැම ගමකම ගියොත් ප්‍රශ්නයක් තියෙනවා. රුපියල් බිලියන 10ක් වෙන්කරන මේ අමාරු කාලේ මේ අයවැය යෝජනාවලිය ඇතුළත් වෙලා තියෙනවා. ඒවගේම අපි පිළිගන්න අධ්‍යාපනය තමයි රටක තියෙන ප්‍රධානතම සංවර්ධනය ආයෝජනය. මේ ආයෝජනය සඳහා අපි පිළිගන්න වෙනසක් ඕනේ අපේ රටේ අධ්‍යාපනයේ. ඒ නිසා ඉතා පැහැදිලිව මේ කියන නිසා පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් කරන්න යනවා. ඒ නිසා අපි උසස් පෙළ සමත් වන හැම දරුවෙකුටම විශ්වවිද්‍යාල අධ්‍යාපනය. අපි මා බැරියට ගණනාවක් තිබුණා, ප්‍රශ්න ගණනාවක් තිබුණා. විශාල බලපෑම් අපේ රටේ ලක්ෂයක් උසස් පෙළ සමත් වෙනකොට 20,000 විශ්වවිද්‍යාලයන්. අනිත් ළමයි ඔක්කොම විභාගات යනවා. ඒක කාර්මික විද්‍යාල වල ටිකක් යනවා. අනිත් දෙමව්පියෝ පුළුවන් අය, යන්තම් පුළුවන් අය, නොහැකි අය ඉඩම් මුකස් තියලා ළමයි යවනවා බංග්ලාදේශයටයි, නේපාලයටයි, හතරවටේ රටවල්. අපි මේක වෙනස් කරන්න අවශ්‍ය නැද්ද ගරු නියෝජ්‍ය කතානායකතුමනි? අපි මේ බන්ධනේ මේ තරවටුවට හැමදාම බයවෙලා මේ රටේ දරුවන්ට අධ්‍යාපනය ගන්න තියෙන ඉඩ අපි නැති කරනවාද? මේ යෝජනා ඇවිල්ලා මේ මුලින් තිබුණා මේ යෝජනාව අපි අධ්‍යාපනයේ මේ එඩ්යුකේෂන් හබ් එක බවට මේකපත් කරනවා කියලා. හැබැයි අපි අපේ ප්‍රමාදය නිසා අද අපේ දරුවෝ හතර වටේම දින අපේ තරම් සුසුකම් නැති රටවල අධ්‍යාපනය ලැබෙනවා. ඉතින් මේක වෙනස් කරන්න ඍජු කතාවක්. මේක ප්‍රතිඵලය මොකද්ද, ලකුණු මොනවද, අනිත් අය කොහොම ඇසිරෙයිද, මේ සියල්ලට වඩා මේ රටේ දරුවන්ගේ අනාගතය බලලා මේක ඍජුව මේ අවලේකන තුල කතා කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේවා අපි කෙලින් කතා කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. මම දකිනවා ජනාධිපතිතුමා ඒවා රටේ අවශ්‍යතාව වෙනුවෙන් ගත යුතු තීරණ ඉතා කෙලින්. ඒක අපිට අවශ්‍යයි. අපි අවුරුදු 75ක් සමහර දේවල් සංගවාගෙන ඊළඟ ඡන්දේ ඊළඟ ප්‍රශ්නේ සමාජයෙන් ඇති වෙන ප්‍රශ්න, මාධ්‍යයෙන් ඇති වෙන ප්‍රශ්න, 225 ප්‍රශ්න මේවත් එක්ක අපි මේ උගුරට හොරා බේත්කාව ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් ඒවා වෙනස් කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. මේ අයවැලේකණයට විප්ලවී අයවැලේකණයක් කියලා මම සඳහන් කරේ දෙවනි කාරණා තමයි අපි මූණ දිය යුතු සැබෑ ප්‍රශ්න වලට සැබෑ විදිහට උත්තර හොයලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලය මේකත් ඉතාම වැදගත්. අධ්‍යාපන විද්‍යාපීඨ 19ක් තියෙනවා. මේ 19ම උපාධිධාරීන් හැටියට එළියට යන විදිහේ වැඩසටහනක් මේ අයවැලේකණේ තුල ගැබ් වෙලා තියෙනවා ගරු යෝජනාවක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම විශේෂයෙන්ම සුරක්ෂා වැඩසටහන මේ රටේ 145ක් වෙච්ච දරුවන්ගේ ආරක්ෂාව අපි ගම්වල ඉන්න ජනතා නියුත් හැරි අපි දකිනවා. මේ දරුවන්ගේ මේ යපුම් මට්ටමේ ඉන්න පවුලක තාත්තා හෝ අම්මා නැති වුණා කියන්නේ ඉතාම අසරණ තත්ත්වයකට මේ දරුවෙක්පත් වෙනවා. මේ සුරක්ෂා වැඩපිළිවෙල තුළ හොඳ ආරක්ෂාවක් තිබුණා මේ දරුවට. හැබැයි ඒක පසුගිය කාලේ මන්දගාමී වුණා, අඩු වුණා, නැති වුණා. නමුත් මේ අයවැලේකණ තුළ මේ දරුවෝ ගැන ඒ සුරක්ෂා නැවත ආරම්භ කරන්න අවශ්‍ය වැඩපිළිවෙල යොදලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම සෞඛ්‍ය සේවාව රටක අධ්‍යාපනය හා සම අධ්‍යාපනයටත් එහා ගිය සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ඇති කිරීමේ ප්‍රධාන ආයෝජනය. ඒ සඳහා රුපියල් බිලියන 500කට වැඩි මුදලක් වෙන් කරලා ඒ සඳහා නියම වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න මේ අයවැලේකණේ සමත් වෙලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම කිසිම ශාස්ත්‍රයක් අමතක කළන දැන් අපේ තියෙනවා අපි රැකගත යුතු ආයුර්වේද ශ්‍රී ලාංකීය වෛද්‍ය ක්‍රමයක්. ඒ සඳහාත් මුදල් වෙන් කරන්නේ. මම ඒක පෙන්නුවේ මේ හැම කාරණයක් ගැනම සොයා බලන්න මේ උදව් කරන්න නගා සිටවන්න මේ අවැලේකෙන තුළ වැඩපිළිවෙලක් තිබීම ඉතාමත් වැදගත් කියලා මම කල්පනා කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දීවරංශය, කුෂ්කර්මාංශය, වැව් ප්‍රතිසංස්කරණය කිරීම, කිරි නිෂ්පාදනය, ඉඳිකිරීම් අංශය අපේ කම්කරුව පමණක් ලක්ෂ 15ක් විතර එකින් ජීවත් වෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. පහුගිය සමයේ ඇතිවෙච්ච ආර්ථිකමය ප්‍රශ්න නිසා ඉඳිකිරීම් කර්මාන්තය සම්පූර්ණයෙන්ම 95%කින් නතර වුණා. දැන් මේ සඳහා අවශ්‍ය පූර්ණ අනුග්‍රහය, අනුකූලතාවයේ සොයාබැලීම, භාණ්ඩ හිගයට පිළියම් සියල්ලටම උත්තර හොයන්න මේ තුලින් අපි උත්සාහ කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒවගේම අපේ රටේ දැනට තියෙන යටිතල පහසුකම් ප්‍රශ්න අතර ප්‍රධානතම ප්‍රශ්නේ තමයි ඊළඟට එන අපේ මහාමාර්ග විදුලිය මේ යම් ආකාරයකට අපි විසඳාගෙන තියෙනවා. ඊළඟට එන ප්‍රධාන ප්‍රශ්නේ තමයි ජලය, පානීය ජලය තියෙන ප්‍රශ්නේ. තාමත් අපි 150කට අඩු ප්‍රමාණයක තමයි පානීය ජලය අපේ රටේ නල වශයෙන් ලැබෙන්නේ. ඒ නිසා ඒ සඳහා විශේෂ අවධානයක් මේ අයවැය ලේඛනය තුළ යොදලා තිබීම අපි යුතුකම් ඉෂ්ට කරන්න ගත්ත සුවිශේෂී උත්සාහයක්. ඒ වගේම 2024 වර්ෂයට නිසියාකාරව මූණ දීමට ගත්ත වැඩපිළිවෙලක් හැටියට අපිට පෙන්වා දෙන්න පුළුවන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මට කොච්චර වෙලාව තියෙනවද?
10ක් තියෙනවා ගරු.
ඒ වගේම අපේ සංස්කෘතිය, අපේ සදාචාරය, අපේකම දැන් 52 යෝජනා මහා විහාර විශ්වවිද්‍යාලයක්. අනුරාධපුර මහා විහාරයේ 19 වන ශිෂ්‍යවසේ අගභාගය දක්වා වැඩි අවධානයක් නොමැතිව තිබුණු තැනක්. නමුත් අපේ ඉතා සුප්‍රසිද්ධ තේරවාදී බුදුදහම ආරක්ෂා කර පවත්වාගෙන යාමට මෙන්ම ලෝව පුරා බුදුදහම ව්‍යාප්ත කිරීමට මහා විහාර විසින් විශාල කාර්යභාරයක් ඉටු කළා. අන්න එතන මේ ඉදිරි දශකය තුළ එහි මූලික කටයුතු අවසන් කිරීමට හැකිවන පරිදි මාස 6ක් ඇතුළත වැඩ ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන විශ්වවිද්‍යාලයක්. මම දකින්නේ බෞද්ධ අධ්‍යාපනය සඳහා සුවිශේෂී කැපකිරීමක් කරපු යෝජනාවක් හැටියට මම දකිනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම අනුරාධපුර ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලය, මහනුවර බෞද්ධ ශිෂ්ටාචාර කෞතුකාගාරය, මේ තවත් යෝජනාවක් ක්‍රිකට් සංවර්ධනය. මේ දිනවල ක්‍රිකට් වල පැහැදිලි ආරවුලක් අපි දකිනවා. මේ අපේ පාර්ලිමේන්තුවත් මේකට මැදිහත් වුණා. ඒක අපි වෙනම निराකරණය කරගත යුතුයි. හැබැයි මෙතන තියෙන යෝජනාව ඊට වඩා වෙනස්. පළාත් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා මේ ආවයන් රුපියල් බිලියන 1.5ක් වෙන් කරනවා. අපි තාමත් දකිනවා ක්‍රිකට් ක්‍රීඩාව ත්‍රිකෝණයකට කොටු වෙලා තියෙනවා දරු මේ නියෝජ්‍ය කතානායකතුමනි. ක්‍රිකට් ක්‍රීඩකව බිහි වෙන්නේ කොළඹ, මහනුවර, කුරුණෑගල, ගාල්ල මේ වගේ ප්‍රදේශ කීපකින්. ඇයි අනිත් ප්‍රදේශවල දක්ෂෝ නැද්ද? අවශ්‍ය තරම් ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීමක්, විශේෂයෙන්ම ලෙදර් බෝල් ක්‍රිකට් ගහන්න තියෙන පහසුකම් අපි ඔබතුමාලාගේ ගම් ප්‍රදේශවල හුඟක් අඩුයි. නැත්නම් තවත් දක්ෂයින් අපේ රටෙන් බිහි වේවි. මේ යෝජනාවේ ගැබ් වෙලා තියෙන මම දකින්න පළාත් මට්ටමින් බිලියන 1.5ක් කෝටි 150ක සඳහා වෙන් කරන්න ඒක ඉතාමත්ම කාලෝචිත යෝජනාවක් හැටියට මම දකිනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. වෙලාව ඉවර වේගෙන යනවා ගරු මන්ත්‍රීතුමනි. ඉතාම කෙටියෙන් අහන්න
පැහැදිලි කර ගැනීමක් නෑ මේ දැන් ඔබතුමා අක්කෝ මේ ක්‍රිකට් ත්‍රිකෝණයකට මේ සම්බන්ධ වෙලා තියෙන එක වැරදි. දැන් හුඟමුෙත් අපේ මේ රව ක්‍රීඩකයෙකුත් ඇවිල්ලා ක්‍රීඩකයෝ ගන්නාවක් ඉන්නවා. මං කියන්නේ ඔබතුමාලා කරන්න තියෙන ඔය ඉලියන 1.5 ඕකට වෙන් කරනවට හැර ඔය ක්‍රිකට් ආයතනයත් එක්ක කතා කරලා ලංකාව පුරාම වැඩපිල්ලක් හදන්නකෝ. ඒකනේ කරන්න ඕනේ. ඔය සල්ටි වෙන එකට දාන්න.
එතුමාගේ අදහස් වලට අපි බොහොම ගරු කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඔබතුමා කියව කාරණාව ඉතාම ගැඹුරින් අධ්‍යයනය කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මධ්‍යම අධිවේගී මාර්ගයේ විශේෂයෙන්ම අපිට ලොකු බලාපොරොත්තුවක් තිබුණ කඩවත මීරිගම දක්වා කොටසේ වැඩ කටයුතු කීරය සමග එක් වී ආරම්භ කරනවා. ඒ වගේම කුරුණෑගල සිට ගලගෙදර දක්වා කොටස ඉදි කිරීම සඳහා ජපානයේ සහයෝගය ලබා ගන්න කෑගල් දිස්ත්‍රික්කයටත් අපේ දිස්ත්‍රික්කයටත් ඉතාම පැහැදිලිව බලපාන කොටසක් හැටියට මම දකිනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඊළඟට ශ්‍රී ලංකා ආදායම් අධිකාරිය. අපි දන්නවා අපේ ආදායම් ඉපයීම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ දේශීය ආදායම් බද්ද දෙපාර්තමේන්තුවට, රේගුවට, සුරාබද්ද දෙපාර්තමේන්තුවට ඔවුන් උඩුගම් බලා පිළිනව. ප්‍රශ්න ඇති. නමුත් ඒ ප්‍රශ්න සියල්ල මැද්දේ මේ ඍණ ආර්ථිකයක අපේ ආදායම හොයලා දෙන්න මේ සියලු නිලධාරීන් ගන්නා වෙහෙස හරියාකාර දන්න කෙනෙක් හැටියට මම ඉස්සලාම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. හැබැයි අපි නිවර්දි කරගත යුතු යාවත්කාලික කරගත යුතු කාරණ රාශියක් තියෙනවා. ශ්‍රී ලංකා ආදායම් අධිකාරිය ගැන කතා කරනවා. මේක දැක්කම විවිධාකාර මේ චිත්‍රයන් මවන්න පුළුවන්. හැබැයි මම ඒ නිලධාරීන්ට කියනවා ඉතා පැහැදිලිව මේක කියනවා මේ සඳහා ව්‍යාපෘති කණ්ඩායමක් දමාත්‍යංශ පිහිටවන මේ යෝජනාවේ තියෙනවා. අපි ඉතා පැහැදිලිව ගිය සතියේත් ඔවුන් සමග මූලික සාකච්ඡාවක් කරා. මේ සියල්ලදී හැබැයි වමනාවක් තියෙන නිලධාරීන් සමග උට්ටිය සමිතින් සමග සාකච්ඡා කරලා ඔවුන්ගේ විශේෂ අදහස් ඔවුන්ගේ හැම අදහසක්ම මේ ගැප් කරගෙන සම්පූර්ණ සාමූහිකත්වයෙන් මේ කියන අත්‍යවශ්‍ය තැනට අපි ගෙන යන්න කතා කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සංචාරයේ කර්මාන්තය ගැන කතා කරලා තිනවා. අපිට බොහෝ සෙයින් වර්ධනය කරගන්න පුළුවන් මේ රමණීය දිවයිනේ ලොකුම විභවයේ තියෙන කර්මාන්තය. සංචාර ක්ෂේත්‍රයේ ප්‍රවර්ධන පිණිස නව ස්වරූපයෙන් දිගු කාලීන වැඩසටහනක් විසිට ශ්‍රී ලංකා යටතේ 2024 සිට ක්‍රියාත්මක කරනවා. මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මම කෑගල්ල දිස්ත්‍රික්කේ නියෝජනය කරන්නේ මේ අයවැය ලේකම්. එහෙම අපේ දිස්ත්‍රික්කයට විශේෂ යමක් ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. මට මතක නෑ එහෙම. ඒ නිසා මේ වතාවේ 82 යෝජනාව පින්නවල කිතුල්ගල සංචාර කොරිඩෝ, පින්නවල කිතුල්ගල ජලවරු පැදීමේ ප්‍රදේශය, ඉතුගල තියෙන වෝටර් රාෆ්ටිං කියන ක්‍රීඩාව ලෝකේ බොහොම ස්ථාන කීපයක විතරයි තියෙන්නේ. හැබැයි අවධානයක් කොහොම වෙලා තිබුණේ නැහැ මේ ගැන. පින්නවල අලියනාථාගාරයේ ලංකාවට එන විදේශ සංචාරකයෝ දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් අනිවාර්යෙන් මෙතෙන්ට යනවා. හැබැයි ගියාට එක රැයක් එක පැය කිහිපයක් මේ ස්ථාන දෙකේම රැඳී ඉන්න පහසුකම් නැහැ. මේ දෙක තියෙන කෑගල් දිස්ත්‍රික්කයේ තුන්කෝල්ලේ සහ හතරකෝල්ලේ කියන කෙරවල් දෙකේ ඒක යා කරමින් අපි පහුගිය කාලේ යෝජනා වෙලා තිබුණා ගලිගමේ අවදි නගරය, මේ මේ සංචාරකින් සඳහා දිවාරා තියෙන නගරයක් මේ කොරිඩෝ මැද්දේ මුළු දිස්ත්‍රික්කයටම සංවර්ධනය ගෙනෙන වැඩපිළිවෙලක්, වර්ෂ 3කට යන වැඩපිළිවෙලක් සඳහා රුපියල් මිලියන 750ක් වෙන් වෙලා තියෙනවා. මම අපේ සමස්ත අපේ දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමාට මේ ගැන ස්තුතිවන්ත වෙනවා. මේ වාගේ යට ගිහින් තිබුණු නොසලකිලට ලක් වුණු ප්‍රදේශ කලාප හැම දෙයක් ගැනම හොයා බලන්න මේ තුලින් කටයුතු කිරීම පිළිබඳව ගරුව මේ නියෝජ්‍ය කතානායකතුමනි, ඒ වගේම මේක අවසන් කරද්දී කියන්න ඕන වැදගත් කාරණා කිහිපයක් ජනාධිපතිතුමා මේක ඉදිරිපත් කරමින් කිව්වා. තවදුරටත් අනුන්ගෙන් යැපෙන ජාතියක් බවට පත්වන්නට අපිට බැහැ කියලා. මේක ඉතාම වැදගත්. අපි කවුරුත් පක්ෂ විපක්ෂ කවුරුත් ඔළුවට ගන්න ඕනේ අපිට ආඩම්බරයක්ද මේ අපේ බැරිකම කියන එක. මේ කතා හැම එකේ කියන්නේ බැරිකම බැරිකම අපි හැමදාම මේ බැරිකම කියන්න ඕනෑද කියන ප්‍රශ්නේ තමයි එතන අහලා තියෙන්නේ. මේ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා කියලා එතුමා කියනවා. රටේ හරි ගොඩනැන්වීම වැඩපිළිවෙලට ඔක්කොටම උනන්දුවක් තියෙනවා. හැබැයි ඒ උනන්දුව යම් යම් බැඳීම් වලින් බැමි වලින් මේ වහගෙන ඉන්නවද කියලා
අපි සැකයක් තමයි නිතර තුනක කාලේ.
ඔව් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඉතින් මේ අයවැය ලේකනේ දිහා දැක්කම සමහරු මේ ගැන බය වෙනවා කියලා මට පේනවා. මොකද බය වෙන්න හේතු තියෙනවා මේකේ. මෙහෙම අයවැය ලේකනේ බලාපොරොත්තු නැහැ සමහරු. ඒ නිසාම මේ වෙනත් දේවල් දැන් කද්දන් බලන්න මේකේ මේ අපි මේකේ අපි කරගෙන ආපු වැඩ සියල්ලමත් කරනවා. ඒකත් මම මුලින් කියන්නේ අලුතෙන් කියන්න ඕනේ නැහැ. සමහරු අහනවා මේ වරාය නගරේ ගැන නැද්ද? වරාය නගරේ වැඩ එහෙම යනවා. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. මේක අපි අලුතෙන් බදු ගහලත් නැහැ. සල්ලි හොයාගන්න විදිහත් අපි කියලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. හැබැයි අපි අලුතෙන් කතා කරලා තියෙනවා රාජ්‍ය සේවකයන් 13 ලක්ෂයකට අඩු ගන්න මේ පවුල්වල. අපි ලංකාවේ ශ්‍රී ලංකාවේ සැලකෙන එක පවුල්ක සාමාන්‍ය ගන්න 4යි කියලා. 152ක් සමාජිකයින්ට අපි අලුතෙන් රුපියල් 10000ක් මාසයකට දෙන්න කටයුතු කරලා තියෙනවා. විශ්‍රාමිකයින් 107කට ඒ පවුල්වල 4 දෙනෙක් හිටියොත් 128ක් වෙනුවෙන් අපි අලුතෙන් මුදලක් ලබා දෙනවා. අස්සැසුම ගත්තොත් 120ක් පවුල්, ඒ කියන්නේ 80 ලක්ෂයක් ජනතාවට අපි උන් නැගිටවන්න අවශ්‍ය මුදල් මේ වර්ෂය තුල අලුතෙන් හොයලා දෙනවා. උරුමය වැඩසටහන යටතේ මම ඉඩම් ගැන කතා කරා. 120ක් පවුල්වල මේ රටේ හැබෑ භූමිපුත්‍රයන් බවට ඔවුන්ට අයිති ඉඩමක් ලබා දෙන්න එතන බැලුවොත් 180ක ජනතාවක්, නාගරික නිවාස 50,000 බැලුවොත් 102ක් 142ක් වූ මේ රටේ, ඒ කියන්නේ සමහර කෙනෙක්ට මේ වරප්‍රසාද එක්කෙනෙකුට මේ දෙසරයක් යන වෙලාවට තියෙනවා. ඉතින් මේක දැක්කම කෙනෙක් මේක ඡන්දාවයක්ද කියලා අහනවා. මේකට බය වෙලා ඉන්නවා. බය වෙන්න දෙයක් නැහැ. මේක තමයි යුතුකම ඉෂ්ට කරපේ. ඒක මංක විප්ලවීය ආවයක් අපි ඉදිරිපත් කරන්න කටයුතු කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මම මේ අවසන් කරන්න ලෑස්තියි. මොකද ජනාධිපතිතුමත් බුදු වදන කිම්මයි පටන් ගන්න තිබුණේ. මේ ධම්මපදයේ යමක වර්ගයේ දෙවනි කොටසේ තියෙනවා අසාරේ සාර මත්තිනෝ සාරේ චාසාර දර්ශිනෝ තේ සාරන් නග්ග චන්ති මිච්ඡා සංකප්ප ගෝචරා. මොකද නියෝජ කතානායකතුමනි මේ කියන්නේ නිසරුදේ සරු කොටත් සරුදේ නිසරු කොටත් දකින්නා වූ වැරදි කල්පනාවල එළඹුණු පුද්ගලයන් සරුදයක් දහමක් නොලබත් මේ මේවා කියන හැබෑව ඇත්ත මෙහි තියෙන ධනාත්මක බව කොහොමද සමහරු පිළිගන්න සූදානම් නැහැ. තමන් වගේ දෑස වැහිලා තියෙන පටලය නිසා. අන්න ඒ නිසා අපි ආරාධනා කරනවා කරුණාකරලා මේ පිළිබඳ හැබෑ ගැඹුරු අවබෝධයක් ගන්න. මේ අපි වැටලෙන තරින් නැගිටීම තමයි මේ රටේ අද ප්‍රධාන අවශ්‍යතාවය. තමන්ගේ ජනප්‍රියත්වය, තමන් බලයට පත්වීම, තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රය, තමන්ගේ පක්ෂ න්‍යාය පත්‍රය නෙවෙයි. ඊට වඩා එහාගේ දැක්මකින් අර මම කිව්වාගේ නිසරු දේ සරුකොට දකින්න එපා. සරු දේ නිසරුකොට දකින්නත් එපා. අන්න එහෙම බලලා මේ අයවැලේකණය මේ රට නැගිටවන්න සැබෑවට ගන්නා උත්සාහයද කියලා තේරුම් අරගෙන මේකත් එක්ක කටයුතු කරන්න කියලා මේ සමස්ත සභාවේ 225ට පමණක් නෙවෙයි මේ රටේ සමස්ත ජනතාවට ආරාධනා කරමින් මට වෙලාව ලබා දීම පිළිබඳ ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි ඔබතුමාට. ඔව් ගරුමන්තුමා.
ඔය මට එක විනාඩියක් ගරු ඇමතුමාගේ අවධානය යොමු කරන්න. ගරු ඇමතුමා, ඔබතුමා දන්නවද ඩෝ ටු ඩෝ බඩු ගේන සිස්ට ක්‍රමවේදය 1985 අර පාස්පෝර්ට් 7-8 එකතු කරලා පිටරට වලින් අර විදේශ ශ්‍රමිකයන්ගෙන් දාපු බඩු ඒ ගේන එක ගරු ඇමතුමා මේ වෙනකොට බොන්ඩ් වෙහවුස් වලට දාලා තියෙනවා. ගරු ඇමතුමා, මෙතන ඉතාමත්ම වැදගත් කාරණාවක් ගරු ඇමතුමනි, මොකද මේ අහිංසක ශ්‍රමිකයන් මම දැක්කා ගිය මාසේ මිලියන 517ක් කියලා තියෙනවා ශ්‍රමිකයන්ගේ රෙමිටන්ස් ටික. හැබැයි මේ ගෙදෙට්ට බඩු ගෙනිච්ච ක්‍රමවේදය දැන් අර කස්ටම් එකෙන් කියනවා ගරු ඇමතුමා, රජයේ ගුදමට නොදා පෞද්ගලික ගුදම් පහක් තියෙනවානේ, බොබන්ඩොට් වෙහවුස් පහක්, ඒ වෙහවුස් පහට දාන්න කියනවා. ඉතින් ගරු ඇමතුමනි, ඔබතුමාගේ කාර්මික අවධානය යොමු කරලා දැන් ලබන පෙබරවාරි මාර්තු වෙනකම් බඩු වෙනවා ගරු ඇමතුමා කන්ටේනර් වල නැව්වල දාලා තියෙනවා. හැබැයි දැන් මේක ගිය සිකුරාදා ඉඳලා තාවකාලික නවත්තලා කස්ටම් එකෙන් කියනවා ඒ සිස්ටම් එක දෙන්න බෑ කියලා, අර පෞද්ගලික බොන්ඩට් වෙහවුස් වල දාන්න කියලා. හැබැයි රජයේ බොන්ඩ වෙහවුසයක් තියෙනවා පෑලියුගඩ, ඔබතුමා දන්නවා මේ මොනවද NMR එක. NMR එකට දාන්න නැතුව පෞද්ගල බොන්ඩට් වෙහවුස් වල දාන්න කියලා. ඉතින් ඔබතුමා මේක පොඩ්ඩක් බලලා ඒ අයට පොඩි සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා ගරු ඇමතුමා.
ගරු රාජ ඇමතුමා,
කතානායකතුමනි, එතුමා කියව කාරණාව මම විශේෂයෙන් සොයා බලන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි රේගුව කියන්නේ අපි දන්නවා විශේෂයෙන්ම මම කලිනුත් කිව්වාගේ අපිට සුවිශේෂ ආදායමක් හොයලා දෙනවා. ඒ ආදායම් පමණක් නෙවෙයි මේ රටේ ආරක්ෂාවට මේ රටේ නීති පද්ධතිම ආරක්ෂා කරන්න මේ බලපාන සුවිශේෂ ආයතනය. ඒ නිසා මේ ආයතනය පිළිබඳ කටයුතු කිරීමේදී අපිට එක පාර්ශ්වයක් පැත්තෙන් පමණක් බලන්න බෑ. ඒ ආයතනයේ කටයුතු නිවැරදි කිරීමට අපිට කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් ඒ සියල්ල මැද්දේ ගරු මන්ත්‍රීතුමා කිව්ව කාරණා පිළිබඳව මම ගැඹුරින් සොයා බලන්න
බලාපොරොත්තු වෙනවා. ගරු හරණී අමර සූර්ය මැතිණිය, ඔබතුමීට මිනිත්තු 15ක් සඳහන් කරත් දැන් 12:30ට නවත්තන්න තියෙන, ඊට පස්සේ පුළුවන් ඔබතුමාට ඉතුරු කාලය පාවිච්චි කරන්න අවශ්‍ය නම්.
හයි, බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ 2024 අයවැය ගැන විස්තර කියනකොට මුදල් ඇමතිත් රාජ්‍ය ඇමතිත් පුන පුනා කියනවා මේක විප්ලවීය අයවැයක් කියලා. මේකේ විප්ලවීය කම නම් අපිට නම් පේන්නේ නැහැ. මොකද්ද මේ විප්ලවීය බව කියන එක නම් තේරෙන්නේ නැහැ. මේකේ සුරංගනා කතා බොහොමයක් නම් තියෙනවා කියන එක ඉතාමත්ම පැහැදිලි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේ අයවැය ඉදිරිපත් කරනකොට අලුත් සම්ප්‍රදායක් ආරම්භ වෙලා තියෙනවා. අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට පෙර පාපොච්චාරණයක් කරනවා. අපි දැක්කා ඒක 23 අයවැය ඉදිරිපත් කිරීමේදීත් දීර්ඝ වශයෙන් පාපොච්චාරණයක් කරා. පහුගිය දශක ගණනාවකම වැරදි පෙන්වා දෙමින් මේ වැරදි නිවැරදි කළ යුතු බව 23 කරා, 22 ඉදිරිපත් කරනකොටත් කරනවා. දැන් 23 2024 අයවැය ඉදිරිපත් කරනකොටත් දීර්ඝ පාපොච්චාරණයක් කළා. පරණ දේවල් ඔක්කොම නිවැරදි කළ යුතුයි කියන එක, වෙනස් විය යුතුයි කියන එක ජනාධිපතිතුමා කිව්වා. නමුත් මොකද්ද මේ අලුත් බව කියන එක ප්‍රහේලිකාවක්. මේ ඉදිරිපත් කළා තියෙන අයවැය මොනවද, කළා තියෙන අලුත් යෝජනා මොනවද, මේ වෙලාවේ රට මුණපාන බරපතල ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගෙනල්ලා තියෙන අලුත් යෝජනා, ඒ පරණ දේවල් පරණ වැරදි නිවැරදි කිරීමට අරන් තියෙන පියවර මොනවද කියන එක කිසිසේත් පැහැදිලි නෑ. අතවශයෙන්ම මේ අලුත් යෝජනා ගේන එකත් මේ පහුගිය දේවල් වෙනස් කර යුතුයි කියන කතාවත් 1977 ඉඳන්ම අඩු වැඩි වශයෙන් මේ ආණ්ඩුවේ ආණ්ඩු කරපු සහ මේ වැරදි වලට වග කියපු එක්කෙනෙක්ම ඒ නැවත වතාවක් මේවා නිවැරදි කළ යුතුයි කියලා කියන එකම විහිළු සහගත කතාවක්. සහ ඒකෙන්ම පෙන්නනවා මේ නිවැරදි කිරීම ඒ 77 ඉඳන්ම මේ වැරදි කරපු එක්කෙනෙක්ට මේක නිවැරදි කරන්න බෑ කියන එකත් ඉතාමත්ම පැහැදිලියි. අපි ගත්තොත් මේ වෙලාවේ බලන්න ගාලු නියෝජ්‍ය කතානායකතුමනි අයවැය පරතරයක් තියෙනවා 2 බිලියන 2851 පරතරයක් තියෙනවා. දැන් මේක කොහොමද මේකට මොකද්ද කරන්නේ කියන එක ගැන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අපි දැකලා තියෙනවා මෙන්න මේක තමයි අර පරණ වැරදි නැවතත් ක්‍රියාත්මක කරනවා කියන එකට හොඳම උදාහරණය. මේ අයවැය යෝජනා තුලත් යෝජනා කළා තියෙන්නේ මේ අයවැය පරතරය මගහැරීම සඳහා අපිට පේන විදිහට නම් යෝජනා තුනයි තියෙන්නේ. තියෙන සම්පත් විකුණන එකයි බදු අය කරන එකයි තියෙන සම්පත් විකුණන එකයි බදු අය කරන එකයි ඇරෙන්න මොනවද ඇත්ත වශයෙන්ම යෝජනා කරලා තියෙන්නේ කියන එක ගැන විශාල ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒ කතාව තුළම මේ සම්පත් විකිණීමට විරුද්ධ වෙන එක කරන බරපතල අපරාධයක් හැටියට ආර්ථික ඉදිරිපත් වුණා. ජනාධිපති කිව්වා දේශපාලන අවශ්‍යතාවයන් මත මේ සම්පත් විකිණීමට විරුද්ධ වෙන එක මේ කරන විශාල හානියක් කරන විශාල වැරැද්දක් කියලා. නමුත් මොකද්ද ගරු නියෝජ කතානායකතුමනි මේ සම්පත් විකිණීම තුළ කරන අලුත් දේ මොකද්ද? අපි මේ පහුගිය දශක ගණනාවක් තුළම කළා තියෙන්නේ තියෙන සම්පත් විකුණුවට ඒ සම්පත් විකිණීමේ මොකද්ද ආර්ථිකයට වෙලා තියෙන බලපෑම? කොහෙද ආර්ථික වර්ධනයක් සිද්ධ වෙලා තියෙන්නේ? අද අපි බංකොලොත් රටක් බවට පත්වීමට ප්‍රධාන හේතුවක් බවට පත් වෙලා තියෙන්නේ අපේ සම්පත් ක්‍රමානුකූලව අහිමි වෙන එක. දැන් නුවරඑලියේ පෝස්ට් ඔෆිස් එක විකිණීමට විරුද්ධ වෙන එක ගැන ජනාධිපති විවිධ කතා කිව්වා. ඒක විකුණුවේ නැත්තම් ඒක සංරක්ෂණය කරන්න බැරි වෙනවලු. මොකද්ද ඒ කතාවේ තේරුම? ඒ කියන්නේ විකිණීමද සංරක්ෂණයට තියෙන එකම මැදිහත් වීම. අපි කියන්නේ ඒ තියෙන සම්පත් අතෑරලා දාන්න නෙවෙයි, ඒ සම්පත් බේර ගන්න ඕනේ, සම්පත් සංවර්ධනය කරන්න ඕනේ, සම්පත් වලින් ප්‍රතිලාභ ලබන තත්වයකට ගන්න පුළුවන් වෙන්න ඕනේ. ආණ්ඩුවේ ඇමතිවරු කිව්වා ඒ තැපැල් කාන්තෝරුවේ ලීක් වෙනවා, වැස්සට තෙමෙනවා කියලා. මෙච්චර කාලයක් එහෙම ඒක වෙන්න දීලා බලන් හිටියේ කවුද? එතකොට ඒකට උත්තරේ වෙන්නේ මේ සියලුම දේවල් විකුණන එකද? ත්‍රිකුණාමලයේ අපේ තියෙන සම්පත් විකුණන එකද තියෙන එකම උත්තරේ? මේවා අපිට වර්ධනය කරන්න, සංවර්ධනය කරන්න, මැදිහත් වීමක් කරන්න බැරිද? එතකොට තියෙන විකල්ප දෙක එක විකුණන එක නැත්තම් නාස්ති කරලා දාන එකද? මේවා විහිළු සහගත කතාගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි බැලුවොත් මේ වෙලාවේ අපේ ආර්ථිකයේ තියෙන ප්‍රධාන අභියෝගයක් වෙන්නේ ආර්ථික වර්ධනය කොහොමද කරන්නේ කියලා. ආර්ථිකය කොහොමද හැකිලීම මේ තවදුරටත් හැකිලෙන එක නවත්තන්නේ කියන එක. අද මේ වෙනකොටත් පළවෙනි මේ වසරේ පළවෙනි මාස 6 ඇතුළත 7.9% ආර්ථිකය හැකිලීමක් පෙන්නුම් කරනවා. එතකොට මේකට මොකද අපි ගන්න මැදිහත් වීම? කොහොමද මේ නැවත වතාවක් ආර්ථික වර්ධනයක් ඇති කරගෙන ආදායම ඉහළ නංවීමට මොනවද අරගෙන තියෙන ක්‍රියාමාර්ග, මොනවද දීලා තියෙන උත්තේජන කියන එක අපිට බලන්න වෙනවා. නමුත් ඒ කිසි දෙයක් මේ වෙලාවේ පේන්නේ නැහැ. රුපියල් 10,000ක රජයේ සේවකයන්ට දෙන දීමනාව ඇත්ත වශයෙන්ම ගත්තොත් වැඩි කරලා තියෙන බදු ගත්තම අර 18% වෙනවා වැට් බද්ද, 2.5% සමාජ ආරක්ෂණ බද්ද, මේ සියල්ලම එකතු කරාම
මන්ත්‍රීතුමනි තාම මිනිත්තු දෙකක් තියෙනවා දිවා විවේක සඳහා.
මේ හරි ඒ සියලු දේ එකතු කරාම මේ 100ට මේ වැඩි කරලා තියෙන රුපියල් 10,000 ඇත්තටම ප්‍රතිලාභයක් එන්නේ නැහැ. එකෙන් පාඩුවක් එනවා. 100ට ඒ රුපියල් 10,000 වැඩි කරාට ඒ රුපියල් 10,000ම වැය වෙන්නේ වැඩි කරපු බදු වලටයි, ඒ ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ වල වැඩිවීමත් සමග ඒකට යන වියදම කිසිම ආයුරකින් ඒක තමන්ගේ ආදායම වැඩි වෙන එකක් වෙන්නේ. මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියම වෙලා තියෙන්නේ වැඩ කරන ජනතාවගේ බදු අය කරමින් මේ අයවැය මුදල් හොයාගන්න එක. ඊට ඒකට ඇරෙන්න මොකද්ද මේ ගෙනල්ලා තියෙන යෝජනාවල තියෙන්නේ? ඇත්ත වශයෙන්ම අපේ ආර්ථිකය ශක්තිමත් කිරීමටවත් ආර්ථිකය වර්ධනය කිරීමටවත් මොනවද ගෙනල්ලා තියෙන යෝජනා? දිගින් දිගටම බදු ගහලා අර වැඩ කරන මිනිස්යාව තවදුරටත් මිරිකලා පාගලා ගන්න පුළුවන් සියලුම ශක්තිය ඒ වැඩ කරන ජනතාවගෙන් ගන්න එවැනි අයවැයක් තමයි මේ යෝජනා වෙමින් තියෙන්නේ. එතකොට අස්වැසුම ගැන කතා කරා. අස්වැසුමට මුදල් වැඩි කරා කියලා කතා කරනවා. නමුත් අදටත් අස්වැසුම හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අස්වැසුම තුළින් අලුත් නිර්ණායක හරහා තාර්කිකව හරියට අස්වැසුම ලැබිය යුතු අය තෝරගන්නවා කිව්වට එහෙම එකක් වෙලා නැහැ. අදටත් අවශ්‍ය මිනිස්සුන්ට අස්වැසුම ලැබෙන්නේ නැහැ. ඒ සමුර්ධියකේ තිබ්බ වැරදිම නැවත වතාවක් මේක තුලින් නිර්මාණය වෙලා තියෙනවා.
ඉතින්
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක නැවත වතාවක් කියන්නේ තියෙන්නේ මේ විප්ලවීය එකක් නම් කිසිසේත්ම අපිට පේන්න නැහැ. ඒ විප්ලවීය එක නෙවෙයි, නැවත අර සුපුරුදු පරිදි සුරංගනා කතා බොහොමයක් ඉදිරිපත් කරලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායක මගේ ඉතුරු කාලයේ දවල් දිවාහාරයෙන් පස්සේ මට ලැබෙනවද?
ඔව්, ලබා දෙන්න පුළුවන්.
හරි, මම ඉතුරු ටික ඒ වෙලාවට අවසන් කරන්න.
බොහොම ස්තුතියි ඔබතුමිට. දිවා විවේකයේ සඳහා සභාවේ කටයුත්තාව කාලිකවට පස්සරු 1 දක්වා අත්හිටවන්න ලැබේ.